ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
දැන් මේ ආරම්භ වන්නේ ගෙවිලකේ සතියේ අපේ මව්බිම ශ්‍රී ලංකාව සම්බන්ධව වන තොරතුරු කතා බහ කිරීම. සඳුදා දවසේ අපේ විශේෂාංගයේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම. පුවත් විග්‍රහයට ශ්‍රී ලංකාවේ සිට සූදානම් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදෑසනක් දිලෘක්ෂි.
වඩාත්ම ආන්දෝලනාත්මක කතාවෙන් සාමාන්‍යයෙන් අපි මේ සාකච්ඡාව පටන් ගන්නෙ. විමල් වීරවංශ තමයි සාධකයේ බවට පත්වන්නේ. නැගෙනහිර ජැටි ඉන්දියාවට ලබා දීම හා සම්බන්ධ වන වෘත්තීය ක්‍රියාමාර්ගයත් එක්කම වගේ තමයි විමල් වීරවංශ මහතාගේ මේ යම් ක්‍රියාදාම ආරම්භ වුණේ වර්තමාන ආණ්ඩුවේ යම් තීන්දුව තීරණ සම්බන්ධව. මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා, ඔබට මතක ඇති. රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන විදේශ රටවලට පවරා දීම සම්බන්ධව යම් විරෝධතාවක් පළ කරමින් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ සමගින් එකතු වුණා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ තවත් පක්ෂ කිහිපයක්. ඉන් අනතුර නිකන් එක්තරා ආකාරයකට සන්ධානයක් ආකාරයට මේක ගොඩනැගිමින් පවතින අපි දුටුව. දැන් මේක මේ වෙනකොට බැසිල් විමල් විරෝධයක් දක්වා වර්ධනය වෙමින් විවිධ පුවත් මවමින් තියෙන්නේ. අපි කැමති අලුත්ම තත්ත්වය, අභ්‍යන්තර තත්ත්වය ඔබෙන් දැනගන්න. මේ වෙනකොට මේ සිදුවීම හා සම්බන්ධව ශ්‍රී ලංකාවේ නැහැ
නේද? ඔබ සඳහන් කරා වගේ කොළඹ රෑ නැගෙනහිර පර්යන්තේ ඉන්දියාවට ලබා දෙන්න උත්සාහ කරන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය අරගල දිගින් දිගටම සිද්ධ කරා. ඒ අතරේ මෙහි අවසාන තීරණය ලැබෙන්න දින කිහිපයකට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වයේ දරන ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් එකතු වෙලා ආණ්ඩුවේම කණ්ඩායමක් ආණ්ඩුවට සහ ආණ්ඩුවේ තීරණයකට එරෙහිව කඳවුරු බඳින ස්වභාවයක් දක්ින්න තිබුණා. කොහොමනත් අවසාන ප්‍රතිඵලයේ විදිහට කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත් කරා. රජය නැගෙනහිර පර්යන්තේ විකුණන්නේ නැහැ, 100%ක් දේශීය ආයෝජනයෙන් සමග කටයුතු කරනවා කියලා. එතනින් ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් වුණා. විමල් වීරවංශ මහත්මයාලා ඇතුළු කණ්ඩායම් කියන්න ගත්තා. අපි ආණ්ඩුවේ වැඩ කරාට ආණ්ඩුවේ එහෙයන් නොවන බව අපි ඔප්පු කරලා පෙන්නෝගේ ප්‍රකාශකොත් එතනදී අපිට අහන්න දකින්න ලැබුණා. කොමනත් මේකම තමයි පස්සේ මාතෘකාව බවට පත් උනේ. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විවිධ මාධ්‍ය සමග පැවැත්වුණු සාකච්ඡාවලදී මේ තීරණය යම් ආකාරයකින් විවේචනාත්මකව සඳහන් කළා. ඒකට හේතුව තමයි ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, ආණ්ඩුව ගොඩනගපු පක්ෂ, ආණ්ඩුවේ අමාත්‍යවරු, කැබිනට් සාමූහිකත්වය ආදී සාමූහිකව කටයුතු කිරීමේ කාරණා බිඳහෙළමින් ඇයි මේ මෙහෙම තීන්දුව තීරණ අරගන්නේ කතා කරන්න කියන එක සාකච්ඡාවට බඳුන් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පසුගිය සතියන්ත පුවත්පතකට විමල් වීරවංශ මැතිතුමා කරලා තිබුණු ප්‍රකාශයක් ආයමත් මේ සිද්ධාමයේ ඇවිල්ලෙන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දිය යුතුයි කියන අදහසක් එතුමා මතු කිරීමත් එක්ක, එහෙම කොහොමද අපේ පක්ෂයේ තීන්දුව తీරන වෙන පක්ෂයක නායකයෙක් ගන්න කියන තැනින් ඒකත් ආයි සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා නගපු ප්‍රශ්නයක් බවට පත් වුණා. එහෙම මේක ඇදී ඇදී කණ්ඩායම් දෙක චෝදනා කරගෙනමින් ඉස්සරහට ගියා. විශේෂම කාරණේ වුණේ මහින්ද සුළඟ ආරම්භ කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 පරාජයට පත් වෙලා සංගල්ලට යනවත් එක්කම ආයෙමත් ජනතා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයක් අවශ්‍යයි, ඔහු රට තුල ක්‍රියාකාරීව සිටිය යුතුයි කියන අදහස් මතු කිරීමත් එක්ක ලුගේගොඩින් ආරම්භ වුණු මහින්ද සුළඟ වේදිකාව කැණුවේ කවුද, එහි මූලිකත්වයේ අරගෙන කටයුතු කරේ කවුද කියලා සංවාදයක් ආයෙත් ඇති වෙන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් කියන්න ගත්තා අලුත් දේශපාලන පක්ෂයක් බිහි කරනවාට විමල් වීරවංශ ඇමතුමාලා විරුද්ධ වුණා. මේ වේදිකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් හදද්දී වේදිකාවට ගොඩවීම විතරයි සිද්ධ වුණේ, නැතෝ දේශපාලන පක්ෂ හදන්න ව්‍යාපාර හදන්න ඔවුන් කටයුතු කරේ නැහැ කියන චෝදනාව මතු කරමින් හිටියා. මීගමුව ප්‍රදේශයේදී පහුගිය දවසක කියන්නේ මහේසත් අධිකරණයේ තිබුණු නඩුවකින් පස්සේ මාධ්‍යවේදීන් විමල් වීරවංශ මැතිතුමාව අල්ලගත්තා. එතනදී ඔහුගෙන් අදහස් විමසන්න පටන් ගත්තා. එහිදී ඔහු කිව්වේ මේ මහින්ද සුළඟ ආරම්භ කරලා මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට අරගෙන ආපු එක වරදක් නම්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරවන්න කැපවෙච්ච එක වරදක් නම් Taman ජනතාවගෙන් සමාව ගන්න සූදානම් කියලා. මේකට හේතුව තමයි සාගර කාර්යවසම් පොදුජන පෙරමුණේ මහලේකම්වරයා නායකත්වය මාරු වීම සම්බන්ධයෙන් කාරණයට ජනතාවගෙන් විමල් වීරවංශ මැතිතුමා සමාව ගන්න ඕන කියලා ඉල්ලීමක් කරා. ඒකට ප්‍රතිචාර වශයෙන් තමයි මේ අදහස් දක්වීම වැල් විරෝධමැතිතුමා සිද්ධ කරන්නේ දුනේ. ඉතින් තාමත් මේ අදහස කැරකි කැරකි තියෙනවා, මතුවෙමින් තිබෙනවා. කණ්ඩායම් දෙක චෝදනා එල්ල කරගන්නවා. කණ්ඩායම් දෙකක් බවට පත් වුණේ අපි දැක්කා නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් එකතු වුණු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල කණ්ඩායම් දිගින් දිගට විමල් විරෝධමැතිතුමාගේ නිවසේදී හමු වෙලා සාකච්ඡා කරනවා. දැන් දෙවන සාකච්ඡාවක් පැවැත්වුණා 25 වෙනිදා. ඔවුන් ආයෙමත් හමු වෙන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ එක කණ්ඩායමක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයේ අනෙක් කණ්ඩායම. අර මේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සහ විමල් විරෝධමැතිතුමා අතර යම් විරසකයක් තිබෙනවා. ඔවුන් දෙදෙනා දේශපාලනික වශයෙන් එතරම් ඇයි හොඳයික් නෑ වගේ අදහසක් සමාජගත වෙලා තිබෙනවා. ඉතින් මේකත් මේකට හේතුවක් වෙන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. හේතුව යම් දවසක බහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලනයෙන් අයින් වුණු දවසක හෝ නායකත්වය අතහැරපු දවසක හෝ එවැනි අවස්ථාවක බැසිල් රාජපක්ෂ මැතිතුමා ආයෙමත් පක්ෂයට ඇවිල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය අරගෙන රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙයිද, එහෙම ගමනක් තියනව නේද කියන ප්‍රශ්නයක පැත්තකින් තියෙනවා. විමල් විරේෂ මැතිතුමත් දශක ගානක් තිස්සේ වමේ දේශපාලනයත් එක්ක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාලත් එක්ක එකතු වෙලා කටයුතු කරපු දේශපාලන නායකයෙක්, ඔහුත් ජ්‍යෙෂ්ඨ නායකයෙක්, ඔහුගේ ක්‍රියාකාරකම් එක්ක, ඔහුගේ කතිකත්වයත් එක්ක ඔහුත් ඉදිරියේ මේ තනතුරු සඳහා කටයුතු කරයිද කියන බලය සම්බන්ධයෙන් අරගලයකුත් මතුවෙලා තියෙන බවක් තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. ඉතින් මේක දිගින් දිගටම ඉදිරියට ඇදමින් යනවා. ඒ අතරේ අපි දැක්කා මේ විමල් විනාශමැතිතුමාගේ නිවසේදී අර හම්බ වුණු සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සාමාජිකයින් 12 දෙනෙක් විතර සහභාගි වෙලා හිටියා. එතනට වාස්තු වනායක්කාර ඇමතිවරයා හිටියේ, උදේගම්මන් පිළ ඇමතිවරයා, දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා එකතු වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට, අතුරුලේ රතන හාමුදුරුව, ගෙවින් කුමාරතුංග මන්ත්‍රීතුමා, තිරාන්නලස් මන්ත්‍රීතුමා, ඒ.එම්.ඒ. අතාවුල්ල මන්ත්‍රීතුමා, සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විදිහට තිස්ස විතාරණ මහත්මයා ඔක්කොම එකතු වෙලා තමයි සාකච්ඡා කළේ. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මෙතනට ආවේ නැහැ. මෙහිදී උදේගම්මන් පිළ ඇමතිවරයාත් කියලා තිබුණා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එන්න තමයි හිටියේ. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශ උපදේශක සභාව තියෙන ඉඳ එතුමට එන්න විදියක් නැහැ කියන අදහස කිව්වට පස්සේ එතන තවත් ගම්මේ වුණා දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් මේ කණ්ඩායම තවදුරටත් නියෝජනය කරනවා නේ කියන එක. ඉතින් අග්‍රාමාත්‍යවරයාත් එක්ක ජනාධිපතිවරයාත් එක්ක හම්බ වෙලා සාකච්ඡා කරලා සෙසු දේශපාලන පක්ෂවලට ආණ්ඩුව ඇතුළේ තියෙන අර්බුදය, ගැටලු සහ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දරන වාතය පිළිබඳව මේ දේශපාලන පක්ෂ දරන ස්ථාවරයන් මේ සියල්ල ජනාධිපතිතුමා සහ ග්‍රාමාත්‍යතුමාව දැනුවත් කරන්න තීරණය කරා මේ සෙසු දේශපාලන පක්ෂ. එතකොට දිගින් දිගටම ඔවුන් හමු වෙලා සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඒකේ පියවරක් විදිහට තමයි 25 වෙනිදා බොරැල්ලේදී කමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී මීළඟ රැස්වීම පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේක තමයි විමල් විරාශමැතිතුමා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මෙතන ආණ්ඩුව අතර ඇති වෙලා තිබෙන වාග් සංග්‍රාමයට, වාග් ප්‍රහාරයට තදාසන්න හේතු. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාත් අදහස් දක්වලා තියෙනවා. විමල් විරාශමැතිතුමා කිව්වේ මොකද්ද කියන කාරණේ තමන්ට වැටහුණා. නමුත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මේක තේරුම් ගන්නේ නැහැ වෙන අදහසක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දැක්වුවා කියලා අපිට වාර්තා වෙනවා.
තවත් මේ අභ්‍යන්තරික කාරණා විදිහට ඔකේ තවත් බොහෝ කාරණා සාකච්ඡා වෙනවා අපි දකිනවා. එකක් තමයි ඇයි පොහොට්ටුවෙන් මේ ආකාරයෙන් විමල්ට ගහන්නේ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ තරම් ආකාරයට පන්නා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට පහර දීමේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන කාරණාවේදී යම් කනින් කුණින් හැන ආරංචි කිහිපයක් තියෙනවා. ඒයින් ප්‍රධානතම කාරණා විදිහට ඇහෙන්නේ විමල් වීරවංශ මහතාගේ යම් කිසි වූ බලාපොරොත්තුවක් තියෙනවා කියලා අනාගත අගමැති තනතුරක් සඳහා. මේ කාරණාව පිළිබඳව ඔබට මොන හරි වාර්තා වෙනවද දේශපාලනික පක්ෂ අභ්‍යන්තරික කාරණා විදිහට?
ඔව්, අනාගතයේ දේශපාලනයේ ඇතිවන රික්තයන් පුරවන්න රට ඇතුලේ කොහොම ක්‍රියාත්මක වේවිද කියන අදහසක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගත්තු දවසක, එතුමා පක්ෂ නායකත්වය අතහැරපු දවසක, එතනින් එහාට මේ තනතුර සඳහා එන්න ඉන්නේ කවුද? බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා විදිහට එතුමා මේ තනතුරු වලට එයිද? රටේ අග්‍රාමාත්‍ය ධුරය දක්වා එතුමට පැමිණෙන්න තියෙන හැකියාව මොකක්ද කියන අදහසක පැත්තකින් සාකච්ඡා වෙනවා. විමල් විරාජ මැතිතුමා මේ බලවේග හදන්න ක්‍රියාත්මක වෙච්චි ප්‍රමුඛ නායකයෙක් විදිහට, දක්ෂ කතිකයෙක් විදිහට ඔහුට තිබෙන සිවිල් ක්‍රියාකාරී සහ දේශපාලන සංවිධානවල කැමැත්ත එකමුතුවත් එක්ක ඔහුත් රටේ අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳව බලාපොරොත්තු තබාගෙන ඉන්නවාද කියන මේ සංවාද දෙක දෙපැත්තෙන් මතුවෙනවා. ඇත්තට මේක ප්‍රතිඵලයක් විදිහට මේ ගැටීම් ඇති වුණා කියන අදහසක් තියෙනවා. දැන් බොහෝ වෙලාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෙනෙක් නෙවෙයිනේ විමල් වීරරාජමැතිතුමා ජාතික නිදහස් පෙරමුණේ නායකයානේ. අපේ පක්ෂය සම්බන්ධයෙන් තීරණ ගන්න කොහොමද, අපේ නායකයෝ වෙනස් කරන්න ඕක කටයුතු කරන්න කොහොමද, එවැනි තත්ත්වයක් ඇතුළේ අපේ ආණ්ඩුව නියෝජනයකට දේශපාලන පක්ෂයක නායකයෙක් වුණත් කමක් නැහැ, සමාව ගන්න ඕන ජනතාවගෙන් කියන අදහසට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් මේක බැලු බැල්මටම අනාගතයේ දේශපාලන රික්තයන් නිර්මාණය වුණාට පස්සේ බලය පිළිබඳව තිබෙන ගැටුමක්, ගැටලුවක ප්‍රතිඵලයක් විදිහට මේක විස්තර වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒක අසාධාරණ නෑ කියන්නත් සාක්ෂි මේ මතුවෙන අපිට දෙන මාතෘක ඇතුළේ තියෙනවා කියලා පේන්න තියෙනවා පැහැදිලිවම.
හොඳයි, අදහස් කීපයක් විමසා බලමු විවිධ පුද්ගලයන්ගෙන්, ආණ්ඩු පක්ෂය ඇතුළෙම ඉන්න සහ ඉන් පිටත විශේෂම විපක්ෂය නියෝජනය කරමින්. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත කියනවා කොයි කවුරු මොන අදහස පළ කළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා වෙන්න ඕනේ මහින්ද රාජපක්ෂ කියලා.
ඕන කෙනෙකුට තමන්ගේ පෞද්ගලික අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපිට කියන්න තියෙන්නේ මේ රටේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉන්නේ එක නායකයයි, ඒ මහින්ද රාජපක්ෂ.
විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අදහස මේ.
කොටාබේ රාජපක්ෂ නිර්මාණය කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා නිර්මාණය කරපු විමල් වීරවංශව මම හිතන්නේ පිටිපස්සේ දොරින් එළියට ඇදලා දාන ආණ්ඩුව කටයුතු කරනවා. අපි හිතුවේ මේක නාටකයක් කියලා. දැන් නාටකයට එහා ගිහපු සැබෑවක් බවට පත් වෙමින් තියෙනවා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිමල් ලංස.
ආණ්ඩුවක් තීන්දුව ගත්තම ජනතාව වෙනුවෙන් ඒක විවේචනය කරනවා නම් අපි කියනවා තමුන් ආණ්ඩුව තුල ඉඳගෙන විපක්ෂ කාර්යභාරය කරන්න නැතුව විපක්ෂයට ගිහිල්ලා විපක්ෂ කාර්යභාරය කරන්න. එකඟ වෙන්න බැරි දෙයක් තියෙනවා නම් එතුමාලා කැබිනට් එක තුල කතා කරලා ඒක විසඳ ගන්න ඕනේ. එළියට ඇවිල්ලා ගැලරිය චූන් කරන එක නෙමෙයි වෙන්න ඕනේ.
ඔව්, හැමෝම කියන දෙයට එහෙයි කියන කාරණේට නෙමෙයි අපි ඉන්නේ කියලා රාජ්‍ය මාත්‍ය දයාශ්‍රී ජයසිකර කියනවා.
කවුරු හරි මේ ආණ්ඩුවේ ඉඳලා ඒ ආණ්ඩුවේ ක්‍රියාදාමයේ පිළිබඳ මොනව හරි විරුද්ධව කියපු ගමන් එයා හිතන්නේ මේ ආණ්ඩුව පෙරලන්න හදනවා. ආණ්ඩුව ආරක්ෂා කරන බලවේග විදියට ආණ්ඩුව ගමන් කරන්න ඕන නිවැරදි මාර්ගය පෙන්නලා දෙන්න අපිට අයිතියක් තියෙනවා. අපි අවංකව මේ ආණ්ඩුව ආරක්ෂා කරන වගේම හැම දෙයකටම කියන ඒවාට අත උස්සන්න තරම් නිවටියෝ වෙන්න සූදානම්ුත් නැහැ කියන එකත් මේ වෙලාවේ කියන්නේ.
මෙන්න එහෙනම් කතානායකයාගේ අලුත්ම අදහස විමල් වීරවංශ.
අපි දේශපාලනයේ බොහෝ කුණාටුවලට මුහුණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණේ ඉඳද්දී එකෙන් එළියට බහින සිද්ධ වෙච්ච එක තමයි ලොකුම කුණාට. 2015 ජනවාරියට පෙරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මුහුණ දුන්නා. සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බෙන්නේ. ඊට කලින් හිටපු හැම රාජ්‍ය නායකයෙක්ම ඒ පාලන තන්ත්‍රයේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂයේ ප්‍රධාන භූමිකාවක් රඟදැක්කා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඒ දේශපාලන භූමිකාව කිසියම් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයක ප්‍රධාන දේශපාලන තනතුරක් නොදරන කිරීම. එතුමා වඩා ශක්තිමත් වෙයි. ඒ අඩුපාඩුවත් සම්පූර්ණ වුණොත්. ඒක අපි එතුමාට තියෙන ලැබියාව නිසා කියන දෙයක් නිසා වෙනත් අරමුණකින් කියන දෙයක් නෙවෙයි.
COVID-19 හා සම්බන්ධ වන ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව දැනගනිමු. ඒ පිළිබඳව කතා බහ කරද්දී ඊයේ දවසේ විශේෂිත කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ හිටපු කතානායකවරයෙකු වන වීජමූ ලොකුබණ්ඩාර මහතා COVID-19 ආසාදනය වෙලා රෝහල් ගත වෙලා හිටියා. එතුමන් අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. ඊට අමතරව COVID වැළඳුණු මේ මුස්ලිම් පුද්ගලයින්ගේ සිරුරු බුහුම දානය සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම කොවිඩ් තත්ත්වය හා සම්බන්ධව සාකච්ඡා කරද්දී සමස්ත ආසාදිතයන් පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලක් දක්වන මේක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන තත්ත්වයක් අපිට දකින්නට ලැබෙන්නේ. බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ආසාදන ප්‍රභේදය ශ්‍රී ලංකාවෙනුත් වාර්තා වෙලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම මේ සියලුම කාරණා සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් දැනගන්න කැමති මනජ්.
ඊයේ දිනේ සිදු වුණු අවාසනාවන්තම සිද්ධියක් හැටියට හඳුන්වන්න පුළුවන් අපේ රටේ හිටපු කීර්තිමත් කතානායකවරයෙක් වුණු වීජම් ලොකුබණ්ඩාර හිටපු කතානායකතුමා ජීවිතයේ අවුරුදු 81ක් ආයි වළඳලා ජීවිතයෙන් සමුගත්තා. සමුගන්න විට 81 වියේ පසු වුණේ IDH රෝහලේ දැඩි සත්කාරයක කේතතිකාර ලබමින් සිටියදී තමයි එතුමන් ජීවිතයෙන් සමුගත්තේ. ඉතින් ඒ අතරේ වාර්තා වෙනවා ලංකාවේ කොවිඩ් මරණ ආදාහනයට අමතරව භූම දානය සම්බන්ධෙනුත් ඉඩ ලබා දීම පිළිබඳව පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉඳද්දී මේ කාරණය මේ මොහොතේ සංවාදයට ගත්ත එක සුදුසු ක්‍රියාවක් නෙවෙයි කියලා කතානායකවරයා කියද්දී එකපාරම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ඊට මැදිහත් වෙලා මේ සිරුරු භූම දානය සඳහා අවසර ලබා දෙනවා කියන ප්‍රකාශය සිද්ධ කරා. ඒක අනපේක්ෂිත මොහොතක මුස්ලිම් මන්ත්‍රීවරු ඇතුළුව විශේෂයෙන් ඇතැම් අයගේ ඉල්ලීමක් බවට පත්වලා තිබුණ ඒකට ලැබුණු ප්‍රතිචාරයක් විදියටයි සඳහන් වුණේ. කොමුණත් මේ වෙනකන් සෞඛ්‍ය අංශ සඳහන් කරන විදියට නීත්‍යානුකූලව ඒ සම්බන්ධයෙන් අවසරයක් හම්බ වෙලා නැහැ. මේ පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු විවිධ අදහස් දක්වන්න ගත්තා. විශේෂ බහර රාජ්‍ය අමාත්‍යවරිය වන සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලිය අමාත්‍යවරිය සඳහන් කරා වෛද්‍ය නිර්දේශනෝ තමයි මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා. කොමුණත් කොවිඩ් මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිද්ධ කරන්න ඕන ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න විශේෂඥ කමිටුවක් පත් කරලා තිබුණා. මේ වාර්තාව දෙසැම්බර් 28 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දුන්නා. මේ කමිටුවේ සභාපති නිය විදිහට කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මේ සම්බන්ධයෙන් අපේ රටේ මාධ්‍ය ආයතනයකට අදහසක් කොමිනුත් සඳහන් කරලා තිබුණා. විශේෂ නිර්ණායක ඔස්සේ මෘතදේහ බුහුම දාන කරන්න අවශ්‍ය යෝජනා තමන්ගේ කමිටුව ඉදිරිපත් කරලා තිබුණා කියලා. ජලය හා සම්බන්ධව මේ මෘත ශරීර ක්‍රියා කිරීමේ තත්වයන් සලකා බලලා ඩබල් බෑග් ක්‍රමයට, ඒ කියන්නේ ජලය කාන්දු නොවන ආකාරයට බෑග් දෙකක මේ මෘත ශරීර තැන්පත් කරලා භූම දාන කිරීමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියලා ඔවුන් යෝජනා කරා කියන අදහස දක්වලා තිබුණා. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ තාක්ෂණික කමිටුවකුත් පත් කරලා තිබුණා. එහි සභාපතිවරයා විදිහට කටයුතු කරපු චන්න පෙරේරා අධිකරණ වෛද්‍යවරයා සඳහන් කරලා තිබුණා භූම දාන සිද්ධ කිරීම පිළිබඳව මේ වෙනකන් කිසිම තීරණයක් අරගෙන නැහැ. කොවිඩ් මරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ගැසට් මගින් නිවේදනය කරලා තියෙන ආකාරයට තවදුරටත් සිද්ධ කරන්නේ ආදාහන කටයුතු පමණයි කියලා මේක ඒක මීට කලින් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ සෞඛ්‍ය අධ්‍යක්ෂණරාල්වරයා නිකුත් කරපු ගැසට් නිවේදනයක් එතුමා කටයුතු කරන කාලේ ඊට අනුව තමයි තවදුරටත් කටයුතු සිද්ධ කරන්න කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා. ඉතින් මේක දැන් දේශපාලන මාතෘකාවක් බවට ආයි පත් වෙලා තියෙනවා. මුස්ලිම් දේශපාලනඥයන්ගේ අදහස බවට පත් වෙලා තිබුණා. කොරෝනා නිසා මියන පුද්ගලයන්ගේ සිරුරු භූම දානය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන කියන එක මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශේෂයෙන් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු විවිධ විදිහට මේක අර්ථ දක්වමින් ඉන්නවා. නමුත් මේකට ප්‍රශ්නට උත්තරයක් නොලැබුණු බව තමයි පේන්න තියෙන්නේ. කොමුණත් දැන් කොවිඩ් මරණ 390 සීමාවට පැමිණලා තියෙනවා. 72,000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඊයේ දිනේත් 800ක පමණ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වුණා. විශේෂයෙන්ම මේ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය යුරෝපයේ පැතිර යන ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ හතරකින් වාර්තා වෙලා තියෙනවා. කොළඹ, අවිස්සාවේල්ල, පියගම සහ වවුනියාව කියන ප්‍රදේශවලින් රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පැත්තෙන් ඔවුන් ඉල්ලීම් කරනවා මේ වෛරසයේ යම් ආකාරයකින් මර්ධනයක් කරන්න හඳුරගන්න පුළුවන් නම් සංචරණ සීමා පැනවීම හෝ එවැනි තත්වයකට යන්න කියලා යම් ආකාරයකින් කටකතා ගිහිල්ලා තිබුණා. රට වහල් දාන්න ආයමත් සූදානමක් තියෙනවා කියලා මේ අලුත් කොවිඩ් වෛරසය නිසා මේ වෛරස් ප්‍රභේදයෙන්ද මේක හඳුනගනිමින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නමුත් රට වහන්න මේ වන විට තීරණයක් නැහැ කියලා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැත්තෙන් පවා සඳහන් කරලා තිබුණා. කොවිඩ් සම්බන්ධයෙන් දැනට මේක තමයි වාර්තා කරන්න තිබෙන තත්ත්වය දිරුක්ෂි.
ඔව්, අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හදිසියෙම සඳහන් කිරීමක් කළානේ දැන් මේ වගේ මృత දේහ මේ භූම දාන කරන්න අවසර ලබා දෙනවා කියලා. නමුත් සෞඛ්‍ය අංශිකයන් නිසි නිර්දේශය සඳහා මුලින්ම හෙළිදරව් කළ යුතුයි කියලා මේ පරස්පරයේ හේතුවෙන් පුද්ගලිනම් අදහස් පළ කිරීමක් සිදු කරමින් ඉන්නවා මේ දවස්වල. විශේෂයෙන් දේශපාලන පාර්ශවෙන් විපක්ෂ නියෝජනය කරමින් අබ්දුල් හලීම් මන්ත්‍රීවරයා කියන්නේ නම් ඇත්තටම අගමැතිවරයා මේකෙන් හැල්ලුවට ලක් වුණා කියලා.
රටේ අග්‍රමාත්‍යවරයා නේකල කියනවා අපි අවසර දෙනවා මුස්ලිම්වරුන්ගේ මෘතදේහයේ භූමි දාන කිරීම සඳහා අවසර දෙනවා කියලා කියපු අග්‍රමාත්‍යවගේ කතාව අද විවිධවට පත් වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් ටිල්වින් සිල්වත් ඒ වගේ අදහසක් තමයි කියන්නේ. ඇත්තටම මේ සම්බන්ධයෙන් බලපාන යම් වෙනත් කාරණා තියෙනවා කියලා තොහු යම් හෙළිදරවක් සිදු කරන ලැබුවා.
අඳුර ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකක්ද? එකක් තමයි ජාත්‍යන්තර වශයෙන් එන පීඩනේ, මානුකම් කොමිසම රැස් වෙන යනවා. ඒකෙන් එන පීඩනේ දැන් පාකිස්තාන් අගමැති ලංකාවට එනවා. එතකොට එයාව හිත හදන්න ඕන නිසා මේ අගමැතිතුමා ප්‍රසිද්ධයේ කියනවා ආ භූමි දානට අවසර දෙනවා කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා හදාගත්තු බලවේග අවුල් වෙනවා.
මීළඟට අවධානයට ලක් කරමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරය පිළිබඳව අපි කලින් සති දෙකකදීත් මේ සම්බන්ධව තොරතුරු යම් තාක් දුරකට සාකච්ඡා කළා. මොකද මානව හිමිකම් මහකොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන සමයේදී සිදු නෑ පවසනේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව දක්වමින් ඒ වගේම අලුත් කාරණත් එයට එකතු කරමින් යම් වාර්තාවක් නිකුත් කළා තිබුණා. අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා මේට ලිඛිත පිළිතුරක් ශ්‍රී ලංකා රජයෙන් මානව හිමිකම් කොමිසමට යවලා තියෙනවායි කියලා. දැන් මේ 23 වෙනිදා මේ 46 වෙනි සැසිවාරය ආරම්භ වන්නට නියමිතයි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා එයට සහභාගී වන්නට නියමිතයි කියලා වාර්තා වන්නේ. ශ්‍රී ලංකා රජයේ කොහොමද සූදානම? මහකොමසාරිස්වරිය ඇගේ ප්‍රකාශය හරහා, ලිඛිත ප්‍රකාශය හරහා හෙළිදරව් කළ තියෙන කරුණුවලට ශ්‍රී ලංකා රජය කොහොමද උත්තර බඳින්නට සූදානමින් ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අලුත්තරතුරු අපි මීළඟට සාකච්ඡා කරන්න කැමැතියි. මොනවද මනෝජ් වාර්තා වන්නේ?
මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට පිළිතුරු බඳින්න විදේශ කටයුතු ඇමතිතුමා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කටයුතු කරනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. විශේෂ වාර්තාවක් එහෙම නැත්නම් විශේෂ යෝජනාවක් ලංකාව පැත්තෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු නොවන බව තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් කරුණු දක්වන්න විදේශ ඇමතිවරයා තීරණය කරලා තියෙන නමුත් 23 වෙනිදා ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කරන්න වගවීමේ සහ ප්‍රතිසන්දාන ක්‍රියාවලියට අඛණ්ඩව සහයෝගය ලබා දෙන්න මේ සඳහා වන කැපවීම ඇමතිවරයා කවුන්සිලයේ හමුවේ පැහැදිලි කරනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් පහක කණ්ඩායම ලංකාව ගැන බරපතල විවේචන අන්තර්ගත කරලා මේ සැසිවාරයට ඉදිරිපත් කරන්න තියෙන යෝජනාවලියට පිළිතුරු විදිහට ලංකාවෙනුත් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕන කියලා මීට කලින් අදහස් පළ වෙලා තිබුණා. නමුත් ඒ වෙනුවට මේ සියලු අදහස් ඇමතිවරයාගේ වාචික ප්‍රකාශය ඉදිරිපත් කරන්න රජයේ අවසාන වශයෙන් අනුමත කරලා තියෙනවා. ඒ ආකාරයෙන් තමයි කටයුතු කරන්න කියලා වාර්තා වෙනවා. බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, එතෙක් මොසවේනියාව, උතුරු මැසඩෝනියාව මේ රටවල් ඒකාබද්ධව ලංකාවට එරෙහිව සකස් කරපු යෝජනාව මේ 46 වන මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේකටත් පිළිතුරු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කතාව ඇතුළෙම සිද්ධ කරනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ප්‍රකාශයට ලංකාව ලිඛිතව උත්තර ලබා දුන්නා කියලා අපි මීට කලින් සඳහන් කළා. ඒ වගේම රට ඇතුලේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන හොයලා බලන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරලා තිබුණා. ඒකට අලුත් කොමසාරිස්වරියක් පත් කරලා තිබෙනවා. යෝගේශ්වරී සත්ගුණ රාජා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේ පත්වීම කරලා තියෙන්නේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයකුත් ජනාධිපති ලේකම්වරයා නිකුත් කරලා තියෙනවා. මීට කලින් අපි කිව්වා වගේ HM නවාස් සභාපතිත්වය දරන ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරයා සභාපතිත්වය දරන කමිටුවක් පත් කරේ. හිටපු පොලිස්පතිවරයෙක් වුණු චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරයෙක් වුණු නිමල් අබේසිරි මේ තුන්දෙනා තමයි කටයුතු කරන්නේ. දැන් මේ කණ්ඩායමට යෝගේශ්වරී සද්ගුණ රාජා මහත්මිය කොමසාරිස්වරියක් විදිහට කටයුතු කරනවා. ඉතින් ලංකාව ඇතුළේ මේ ක්‍රියාවලිය දියත් කරන්න සූදානමක් තියෙනවායි කියන අදහස තමයි මේ තරහා ඔවුන් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු විදේශයන්ගෙන් එන අභියෝගවලට මේ වරත් කොහොමද ලංකාව කටයුතු කරන්නේ කියලා. හැමදාම අපි දකිනවා අවුරුද්දෙන් අවුරුද්දට මේ සම්බන්ධයෙන් අලුතෙන් මාතෘකා පැන නගිනවා, උත්තර දෙනවා. අයිමත් ඊළඟ අවුරුද්ද තමයි ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාකාරකම් තියෙන්නේ. අපි බලමු මේ වර අපිට ඒක බලපාන්නේ කොහොමද කියලා.
දැන් තවත් අලුත් ප්‍රවණතාවක් විපක්ෂයේ පැත්තෙන් අපිට වාර්තා වෙමින් තියෙනවා. ලංකාවේ මේ වෙනකොට පවතින දේශපාලනික වාතාවරණය සම්බන්ධව, ඒ වගේම රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව විරෝධතාව පළ කරමින් සංධානගත වන්නට සමගි ජන බලවේගය අනිකුත් විපක්ෂ කණ්ඩායම් එකතු කරගෙන යම් සූදානම් වීමක ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. මේ සම්බන්ධව ඇතැම් පුද්ගලයන් මේ වෙනකොට හමු වෙලා තියෙනවා යම් යම් සාකච්ඡා සඳහා. මොකක්ද මේ ගොඩනැගෙමින් පවතින සූදානම? මා කැමති සවිස්තර තොරතුරු ඔබෙන් ඊළඟට දැනගන්න මනෝජ්.
ඔව්, පුළුල් ජාතික පෙරමුණක් විදිහට විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කරන්න සාකච්ඡා දැනටමත් ආරම්භ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සමග ජන බල වේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වගේ විපක්ෂ නියෝජනය කරන පක්ෂ එකතු වෙලා මේ ලංකාවේ මේ වෙලාවේ තියෙන අලුත් දේශපාලන තත්ත්වය කේන්ද්‍ර කරගෙන කටයුතු කරන්න යොවුන් විශේෂයෙන්ම සූදානම් වෙන්නේ. දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිසම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම, මේවයින් චෝදනා එල්ල කිරීම ගැන මේ දේශපාලන පක්ෂ දීර්ඝ විදියට සාකච්ඡා කරලා තියෙනවා. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකතුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකුත් තියලා තියෙනවා. දේශපාලන පරිගණීම් කොමිසමේ සමාජිකයන් විදියට කටයුතු කරපු විනිසුරුවරුන්ගේ නීතිඥ භාවය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට අත්සන් සහිතව ලිපියක් යොමු කරන්න තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. නීතිඥ සංගම්මගිනුත් ඔවුන්ට යම් ආකාරයෙන් බලපෑම් කරන්න ඔවුන් මේ එකමුතු වෙදි තීරණය කරන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. ජනතා විමුක්ති පෙරමුණක් කියලා තියෙනවා ලබන මාසේ කොළඹ රැලියක් පවත්වලා ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන්න ඔවුන් පක්ෂයක් විදිහට සූදානම් කියලා. දැන් මේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ විරසක උනායින් පස්සේ සජිතමිදාස මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හමුවකුත් පැවැත්විලා ඔවුන් මේ මොහොතේ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඊට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිචාර යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ ජාතික පෙරමුණ බිහි කරන සමගි ජන බලවේගයේ අනෙක් දේශපාලන පක්ෂත් එකතු කරගෙන කරන වැඩේට සාකච්ඡා සිද්ධ කිරීමේ වගකීම රාජිත් සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පවරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඔවුන් ආණ්ඩු කරන කාලේ දත්තු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන් ඔවුන් විපක්ෂයේ කටයුතු කරද්දී එල්ල වෙන්න තියෙන පීඩනයට ඔරොත්තු දෙන්න පුළුල් ජාතික පෙරමුණක් විදිහට විපක්ෂ කණ්ඩායම් එකතු වීම තමයි මේ උත්සාහයේ ප්‍රතිඵලය විදිහට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.
පසුගිය සතියේදී විශේෂයෙන් අවධානයට ලක්ුණා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත් කරලා තියෙන ජනාධිපති කමිටුවේ නිර්දේශ සම්බන්ධව වන නොපැහැදීම, විශේෂයෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමත් සඳහන් කරලා තිබුණා මේ සම්බන්ධව කිසි කෙනෙකුට චෝදනා එල්ල කළා නැහැ, මේ සම්බන්ධව යම් කිසි සාධාරණයක් ඉෂ්ට වුණේ නැත්නම් ජාත්‍යන්තරයට පවා යන්නට සූදානම් කියලා. ඒත් එක්කම තවත් විපක්ෂ කණ්ඩායමත් අපි දකිනවා මේ නිර්දේශ හා සම්බන්ධව දැඩි අප්‍රසාදයක් පළ කර සිටිනවා. යම් ආන්දෝලනාත්මක කාරණා විදිහට ඔවුන් හෙළිදරව් කරනවා. මේකට මේ සහරාන් පසුපස හිටියේ කවුද කියන කාරණාව, ඔහු මෙහෙයුවේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් කළා නැහැ කියලා. එහෙම බැලුවම මේ පිළිබඳව තියෙන අවධානය කොයි වගේද මේ වෙනකොට මේ මට්ටමේ, කොයි මට්ටමේද තියෙන ලංකාවේ?
ඇත්තටම මේ ඔබ මතු කරේ ඉතා වටින කාරණයක්. මේ ප්‍රහාරය වළක්ව ගන්න කටයුතු කරේ නැත්තේ ඇයි, වළක්වා නොගත්තේ ඇයි කියලා දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කටයුතු කරපු නිලධාරීන්ගෙන් දේශපාලනඥයින්ගෙන් ප්‍රශ්න කරනවා අපි දැක්කා. නමුත් මේ ප්‍රහාරය එල්ල කරේ කවුද, ඇත්තටම මේ ප්‍රහාරය පිටුපස හිටියේ කවුද, මේකේ අරමුණ මොකක්ද කියන එක හොයාගෙන ගියාද කියන ප්‍රශ්නේ මතු වෙනවා. ආදිලින් පානලොත් ඒ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්චි සියලු පාර්ශවයන්ට එරෙහිව හරියට නීතිය ක්‍රියාත්මක කරේ නැත්නම් තමන් ජාත්‍යන්තර අධිකරණයකට යන්න උනත් සූදානම් කියලා කාදිනල් හිමිපාණන් සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියම ආකාරයෙන් පරීක්ෂණ සිද්ධ කරාද කියන එක ගැන තමන්ට සෑහීමකට පත් වෙන්න බෑ කියලා උන්වහන්සේ මේදී සඳහන් කරලා තියෙනවා. කොමනත් පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ අවසාන වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නා. අපිට වාර්තා වෙන විදිහට පිටු 472ක්, ඇමුණුම් 215ක්, වෙළුම් 6ක් අන්තර්ගත වෙලා තියෙනවා. අතුරු වාර්තා අතරමැදදී ලබා දුන්නා. අවසාන වාර්තාව තමයි මේ අවසාන වශයෙන් පෞගිය පළවෙනිදා ජනාධිපතිතුමාට බාර දුන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව, අනාවරණය වෙච්ච තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කරන්න තත්කරපු කොමිසම හැටියට තමයි මේ කොමිසම මේ වාර්තාව ඉදිරිපත් කරේ. නමුත් මේ අවසාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙන මොනවද කියන එක තවමත් රහසක්, රහසක් කියන්නේ එක ජනතාවට ඉදිරිපත් කරලා නැහැ. පාර්ලිමේන්තුවේ දිගින් දිගටම විපක්ෂයේ ඉල්ලුවේ මේක, ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලුවා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ සභා නායකවරයා දිනම පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ වාර්තාව තවම තමන් සතු වෙලා නැහැ. විවිධ කණ්ඩායම් විවිධ තැන්වලින් උපුටා දක්වමින් කරුණු වාර්තා කරනවා වෙන්න පුළුවන්. ඒක සංවිධානාත්මකව සිද්ධ වෙන වැඩක්. නමුත් අවසන් වාර්තාව ලැබුණු සැනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. තාම අවසන් වාර්තාව ලැබිලා නැහැ. නමුත් කාදිනල් හිමිපාණනුත් මේ පිළිබඳව නොසතුටින් ඉන්න බවක් වාර්තා වෙනවා. හරියාකාරයෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොවුනොතින් නොගත්තොතින් ජාත්‍යන්තරයට පවා යන්න කාදිනල් හිමිපාණන් සූදානම් බව උන්වහන්සේ සඳහන් කළා.
අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ශ්‍රී ලංකාවත් චීනයත් අතර තියෙන සබඳතාවට ඉන්දියාව දිගින් දිගටම දක්වන්නා වූ විරෝධය සම්බන්ධව තවදුරටත් වාර්තා වන කරුණක් සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වන ප්‍රමුඛ පෙළේ දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති ස්ථාපනය සඳහා චීනයට වැඩ කටයුතු පැවරීමේ සූදානමක ශ්‍රී ලංකා රාජ්‍යය සිටින මෙය තමන්ගේ කලාපයට තමන්ගේ රටට දැඩි තර්ජනයක් බවට පවසමින් ඉන්දියාව ශ්‍රී ලංකා රාජ්‍යයට දැඩි විරෝධතාවක් පළ කරලා තියෙනවා. මේක තවත් එක්තරා අන්දමකින් ඉන්දියාව ශ්‍රී ලංකාවට විරෝධතාව දක්වපු අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාවෙත් චීනයේත් තියෙන දැඩි මිත්‍රතාවට ඉන්දියාව දක්වන්නා වූ මේ අඛණ්ඩව දක්වන්නා වූ මේ විරෝධය පිළිබඳව සලකා බලද්දී මේ ව්‍යාපෘතිය කොහොමද සැලසුම් වෙන්නේ? එතකොට චීනය දැන් මේ වෙනකොට ඒ සඳහා දක්වලා තියෙන ප්‍රතිචාර මොනවද සහ ඉන්දියාවේ ප්‍රතිචාර මොනවද කියලත් මා කැමතියි ඊළඟට දැනගන්න මනෝජ්.
ඔව්, දැන් යාපන අර්ධද්වීපයේ තිබෙන ප්‍රධාන දූපත් තුනක් පාවිච්චි කරලා, ඒ කියන්නේ ඩෙල්ෆ් දූපත, අනලතිව් දූපත සහ නයිනතිව්, නයිනතිව් කියන්නේ නාගදීපය, මේ අයිති දූපත් තුන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කරන්න චීනයට අවස්ථාව ලබා දීලා තියෙනවා. කැබිනට් මණ්ඩලය ජනවාරි 18 වෙනිදා මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඒ අනුව මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න චීන සමාගමට ටෙන්ඩරයක් ප්‍රදානය කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් පළ කරලා තිනවා. ඔබ දන්නවා මේ රාමේශ්වරන් ප්‍රදේශය මේ ලංකාවත් එක්ක ටිකක් කිට්ටුව කටයුතු කරනවා. ඉන්දිය සහ ශ්‍රී ලාංකේය ධීවරයන්ගේ හුවමාරු කටයුතු සිද්ධ වෙන තැනක්, ඔවුන් නිතර එකතු වෙන භූමි ප්‍රදේශයක්. ඉතින් ඩෙල්ෆ් දූපතේ ඉඳලා ඉන්දියාවේ වෙරළබඩ නගරයක් වෙච්ච මේ රාමේශ්වරන් වලට කිලෝමීටර් 48යි දුර තියෙන්නේ කියලා ඉන්දියාව සඳහන් කරනවා. ඒ හින්දා මේ අපි දන්න කාරණයක් තමයි මේ ලෝක භූදේශපාලන තරගයේදී ඉන්දියාව සහ චීනය කටයුතු කරන ආකාරය පිළිබඳව, විශේෂයෙන් ලංකාව ඔවුන්ට දක්වන ප්‍රතිචාරය පිළිබඳව හැමතිස්සෙම මේ රටවල් දෙක අවධානයෙන් ඉන්නේ. කොළඹ පෝට් සිටියට චීන සබ්මැරීනයක් පැමිණීම සම්බන්ධෙනුත් ඉන්දියාව පහුගිය කාලේ සැක මතු කරපු, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වපු අවස්ථා තිබුණා. ඉතින් ඒ වගේ තමයි මේකත් රාමේශ්වරන් වලට කිලෝමීටර් 48ක් මෙහැයින් ඩෙල්ෆ් දූපත පිහිටලා තියෙනවා. ඒ වගේ තැනක මේ පුරන්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරන්න චීන සමාගමක් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තමන්ගේ විරෝධය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක සිද්ධ වෙන්නේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාවේ අපේක්ෂා බිඳ වැටිච්ච මොහොතක. ඉදිරියේදී මේ ව්‍යාපෘති චීනය මේ දූපත් ආශ්‍රිතව සිද්ධ කරොතින් ඉන්දියාවේ විරෝධය දිගින් දිගටම එල්ල වෙයි කියන අදහසකුත් තියෙනවා. දැනටත් ඔවුන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ නොසතුට, ඔවුන්ගේ අකමැත්ත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මේ වන විටම. මේක අපි කලින් කිව්වා වගේ ජනවාරි 18 වෙනිදා ගත්තු කැබිනට් තීරණයක්. දැන් මාසයක් ඉක්ම යන කලින් ඔවුන්ගේ අප්‍රසාදයේ නොසතුට ඉන්දියාව පළ කරලා තියෙන්නේ මේ වන විට.
සූතිවන්ත වෙනවා මනෝජ්. ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තතු විත්තිය මෙවරත් සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව. එබැනම් අපි හමු වෙමු ලබන සතියේ සඳතා. ආයිබෝවන්.
ආයිබෝවන් බොහොම සූතිවන්ත දුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.